You're with SBS Radio.
සෑම ඔස්ට්‍රේලියානුවන් නම දෙනෙකු අතරින් එක් අයකු ඇස්මා හෙවත් ඇදුම රෝග තත්ත්වයෙන් පසුවෙනවා. 2019 වසරේ මැයි 7 වනදාට එදිලා තියෙනවා ලෝක ඇස්මා දිනය. අද ලෝක ඇස්මා දිනයේ තේමා කරගෙන ඔබව මේ රෝගය පිළිබඳව දැනුවත් කරගන්න අපි එකතු කරගන්නවා බ්‍රිස්බේන් නුවර බෝඩ සෙට් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ සේවය කරන වෛද්‍ය ගිහාන් ගුණවර්ධන මහතාව. අයිබෝන් වෛද්‍යතුමනි.
අයිබෝන් ගමඳු.
වෛද්‍යතුමනි, අපිට මුලින්ම පැහැදිලි කරන්න පුළුවන්ද මේ ඇස්මා හෙවත් ඇදුම රෝගය කියන්නේ මොකක්ද කියලා?
ඔව් ගමඳු, ඇදුම රෝගය කියලා කියන්නේ අපි සියලු දෙනාම දන්න ආකාරයට ශ්වසන පද්ධතිය, එහෙම නැත්නම් අපේ පෙනහළු ආශ්‍රිතව පවතින දීර්ඝකාලීන රෝගී තත්ත්වයක්. දැන් මම මේක දීර්ඝකාලීන කියලා කිව්වේ මෙම රෝගී තත්ත්වය අඩු වැඩි වෙමින් යම් කෙනෙක්ගේ මුළු ජීවිත කාලය පුරාවම පවතින පුළුවන් රෝගී තත්ත්වයක්. මේකේ මම විස්තර කරනවා නම් කොහොමද මේක ඇති වෙන්නේ කියලා. අපේ හුස්ම ගන්න නැත්නම් අපේ පෙනහළු වල කුඩා වාතය ගෙනියන, එහෙම නැත්නම් අපි හුස්ම ගන්න වායුව ගෙනියන කුඩා නාලවල සංවේදීතාවයේ වැඩිවීමක්, එහෙම නැත්නම් අපි කියනවා සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් අපි කියනවා මේකේ හයිපර් සෙන්සිටිව්, එහෙම නැත්නම් ඇලර්ජි රිලේටඩ් කියලා. ඒ කියන්නේ ආසාත්මිකතා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ශ්වසන මාර්ගවල සංවේදීතාවයේ වැඩිවීමක් හින්දා තමයි මේක ඇති වෙන්නේ. එතකොට මේකට හේතු වෙන්න පුළුවන් කරුණු රාශියක් තියෙනවා. සමහර වෙලාවට බාහිර ද්‍රව්‍ය, උදාහරණයක් හැටියට අපි හුස්ම ගන්න නැත්නම් ආග්‍රහණය කරන බාහිර ද්‍රව්‍ය පරාග වෙන්න පුළුවන්, දූවිලි වෙන්න පුළුවන්, විවිධ දුම් වර්ග, විශේෂයෙන්ම දුම් ඇටි, එහෙම නැත්නම් සිගරට් වලින් එන දුම, වාහනවල දුම, කාර්මික නැත්නම් කර්මාන්තශාල වලින් එන දුම් වලින් වෙන්න පුළුවන්, සත්ව ලෝම වලින් වෙන්න පුළුවන්. එක එක පුද්ගලයාට මේ ඇදුම නැත්නම් ඇස්මා වැඩිවීමට බලපාන කාරණා ගොඩක් තියෙනවා. ඊළඟට අභ්‍යන්තර කාරණා හැටියට අපි කන දෙයක් වෙන්න පුළුවන්, අපේ ශරීරය තුළ විවිධ රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන්, ආහාරවල වර්ණක, රසකාරක, ඒ වගේ ඉතාම විශාල ඇලර්ජන්, එහෙම නැත්නම් කරුණු ගොඩකින් මේක වැඩි වෙන්න පුළුවන්. නමුත් මේකේ ඇත්තටම වෙන්නේ ඇදුම වැඩි වෙනවා කියලා කියන්නේ දැන් අපේ ශ්වසන පද්ධතියේ මේ ශ්වසන මාර්ගවල තියෙනවා, ඒක වතුර බටයක් වගේ බටයක් කියලා හිතුවත් හැම ඒකේ තියෙනවා මාංශ පේශී තියෙනවා වටේ. ඒ මාංශ පේශී සමහර වෙලාවට මේ මොකක් හෝ සාධකයක් මේ නැත්තම් බාහිර ද්‍රව්‍යයක් ආවට පස්සේ මාංශ පේශීන් හැකිලෙන්න පුළුවන්. එතකොට අපි හුස්ම ගන්න මාර්ගවල ප්‍රමාණය කුඩා වෙනවා. ඊළඟට දෙවෙනි එක තමයි ඒකටම එකතු වෙන මේ ශ්වසන මාර්ගවල ඇතුළත තියෙන ශ්ලේෂ්මල පටලයක්, එහෙම නැත්නම් ඇතුළත ආවරණය. ඒක ඝනකමක් ඉදිමීමකට ලක් වෙනවා, ඝනකම වැඩි වෙනවා. එතකොට ඒක හින්දා අපි හුස්ම ගන්න මාර්ගවල ප්‍රමාණය කුඩා වෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි දැන් ඒ අපි හුස්ම ගන්න මාර්ගවල තියෙන ශ්ලේෂ්මල ග්‍රන්ථි, ඒ කියන්නේ අපි අසෙම කියලා කියන්නේ, ඒ වගේ අපේ දැන් කට ඇතුලේ තියෙන ඒ කියන්නේ තෙතමනයක් සහිත ඒ මේ ආවරණය, ඒ වගේ අපේ ශ්වසන මාර්ගවලත් එහෙමම ආවරණයක් තියෙනවා. ඒ ආවරණය ඒ ශ්ලේෂ්මලේ නැත්තම් සෙම වැඩිපුර සාවය වෙලා, එතකොට ඒකත් ශ්වසන මාර්ගවල ගියාට පස්සේ ශ්වසන මාර්ගවල ප්‍රමාණය පුංචි වෙනවා, අවහිරතාවයක් ඇති වෙනවා. ඒක තමයි අපි ඇත්තටම ඇදුම කියලා කියන්නේ. එහෙම වැඩි, ඒක වැඩි වෙච්ච වෙලාවට ඒ සියලුම සාධක තුනම හේතු වෙලා අපේ හුස්ම ගැනීම අපහසු වෙනවා.
එතකොට වෛද්‍යතුමනි, මේ ඇදුම රෝගයෙන් පීඩා විඳින කෙනෙක් තුළ දකින්න පුළුවන් රෝග ලක්ෂණ මොනවාද?
ඔව්, ඇත්තටම ගමඳු ඒකත් අර ගොඩාක් ලොකු පරාසයක් ඇතුළත වෙනස් වෙනවා. දැන් මම කලින් කිව්වා වගේ අපි මේක දකින, ඒ කියන්නේ වැඩිම වෙච්ච වෙලාවක තමයි අපිට හුස්ම ගැනීම අපහසු ඇති වෙන්නේ. නමුත් අපි මුලින් ඉඳලා පටන් ගත්තොත් එම සමහර වෙලාවට යම් කෙනෙකුට තියෙන්න පුළුවන් ඇදුම බොහොම සුළු ප්‍රමාණයකින්. ඒ කියන්නේ අපි ඒක ඇදුම කියලා කිව්වට හුස්ම ගැනීම අපහසුයක් නෑ. නමුත් කාලපවතින වියලි කැස්සක් වෙන්න පුළුවන් ඒකේ පළවෙනි රෝග ලක්ෂණය. සමහර අයගේ ඒක දීර්ඝකාලීනව තියෙනවා නම් විශේෂයෙන් මේ කැස්ස රාත්‍රී කාලයට, එහෙම නැත්නම් උදේට, එහෙම නැත්නම් සමහර වෙලාවට ඒ කියන්නේ මොනවා හරි, ඒ කියන්නේ දුමක්, එහෙම නැත්නම් මොනවා හරි ඒගොල්ලෝ දන්නවනම් එහෙම මේ මොකක් හරි යම් සාධකයක් හින්දා ඒක වැඩි වෙනවා කියලා, ඒක වෙන්න පුළුවන් මේ දුම කියන රෝගයේ තත්ත්වයේ තියෙන පළවෙනි රෝග ලක්ෂණේ පුද්ගලයාට. ඊළඟට ඇති වෙන එක තමයි වීසින්, එහෙම නැත්නම් අර පපුවේ රාංගුම් ගන්න සද්දයක් ඇති වෙන එක. ඒක තමයි ඊළඟ අදියර, ඊට වැඩිය පොඩ්ඩක් වැඩිපුර මේ තියෙනවා නම් මේ අසනීප තත්ත්වයේ, එහෙම ඒ කියන්නේ අපි හුස්ම ගන්න වෙලාවට පපුවේ රාංගුම් ගන්න සද්දයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එක තමයි පපුවේ තද ගතිය සහ හුස්ම ගැනීමේ අපහසුතාවය. ඒ කියන්නේ අඳුම තව ප්‍රමාණයක් වැඩි වෙගෙන යනකොට අපිට දැනෙනවා අපිට හරියට හුස්ම ගන්න බෑ. සමහර වෙලාවට අපි වාඩි වෙලා නැත්නම් විවේකයෙන් ඉන්න වෙලාවටත් හුස්ම ගන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟ හතරවෙනි එක තමයි හුස්ම ගන්න ඉතාමත්ම අපහසු වෙලා අපිට රෝහලකට යන්න ඇති වෙන තත්ත්වයක් වගේ තත්ත්වයකටත් උදා වෙන්න පුළුවන්. ඉතින් මේ විවිධ අවස්ථාවලදී ඇඳුම තියෙන පුද්ගලයෙකුට ඔය ඕනෑම රෝග ලක්ෂණයක් තියෙන්න පුළුවන්. අනික් එක අපි ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕන එකක් තමයි ඕනෑම ආසාදනයකදී, එහෙම නැත්නම් ඉන්ෆෙක්ෂන් එකක් රෝගයක් කියලා කියනවා. ඇතිවෙච්ච වෙලාවට ශ්වසන මාර්ගයේ ආසාදනයකදී මේ සියලුම රෝග ලක්ෂණ වැඩි වෙන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් රෝගී ලක්ෂණ සාමාන්‍ය අවස්ථාවදී මොනවත් නැහැ. නමුත් කැස්සක් හෙම්බිසාවක් හැදිච්ච වෙලාවට පපුවේ රාම රෝගාන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒකත් ඇදුමේ එක ප්‍රභේදයක්.
අපි ඔබ දැනුවත් කරමින් සිටියේ ඇස්මා රෝගය හෙවත් ඇදුම රෝගය පිළිබඳව බ්‍රිස්බේන් නුවර බෝඩසෙට් රෝහලේ හදිසි ප්‍රතිකාරංශයේ සේවය කරන වෛද්‍ය ගිහාන් ගුණවර්ධන මහතාත් සමග. වෛද්‍යතුමනි, මට කියන්න පුළුවන්ද මේ ඇස්මා රෝග තත්ත්වය පාලනය කරගන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියලා?
ඇත්තටම ගමින්දු ඒක තාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි රෝගය ගැන දැනගන්නවට වැඩිය අපිට වැදගත් වෙන්නේ රෝගය පාලනය කරගන්න කොහොමද කියලා දැනගන්න එක. ඉතින් මේකේ ඇත්තටම මුලම දේ තමයි ඕනෑම රෝගයක අපි කතා කරනකොට කරන්නේ රෝගයෙන් වැළකී සිටීම. ඒ කියන්නේ මේ ට්‍රිගර්ස්, එහෙම නැත්නම් මම කලින් කිව්වේ විවිධාකාරයේ අංශු වර්ග අපි දන්නවා නම් මොකක් හරි දෙයකින් ඇදුම වැඩි වෙනවා කියලා ඒ දෙයින් වැළකීලා සිටීම හෝ ඉවත් වී සිටීම තමයි කරන්න ඕනේ. උදාහරණයක් ඇටියට සත්ව ලෝම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දූවිල්ල යම් ආකාරයක දූවිල්ල පරාදු හොමුණු හරෝ ඒ වගේ එකකින් ඇදුම ඇති වෙන පුද්ගලයෙක් ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන්න ඕන. නමුත් ඒක හැම වෙලාවෙම අපිට කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපි පාරේ යනකොට නැත්නම් ගෙදර ඉන්නකොට ඒ පාටිකල්ස්, ඒ දූවිල්ල අපිට හැම වෙලාවෙම අපිට මේ මුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඊළඟ ප්‍රධානම එක තමයි අපි කියනවා ප්‍රිවෙන්ටර්ස්, එහෙම නැත්නම් රෝගය වැඩිවීම වළක්වා ගන්න ඖෂධ වර්ග. විශේෂයෙන්ම ඇදුම කියන්නේ ශ්වසන පද්ධතිය රෝගයක් නිසා අපි පෆර්ස් නැත්නම් ඉන්හේලර්ස් තමයි ප්‍රධාන වශයෙන්ම අපි රෝග පාලනයට පාවිච්චි කරන්නේ. ඉතින් ඒකට ඇදුම තියෙන කෙනෙකුට ඒක තමන්ගේ පවුලේ වෛද්‍යවරයා ලවා ප්‍රිස්ක්‍රිප්ෂන් එක ලියාගත යුතු ඖෂධයක්. ඉතින් ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රිවෙන්ට එකක් හැටියට. ඒ කියන්නේ ඇදුම වැඩි වෙන එක වළක්වා ගන්නට. ඊළඟ අදියර තමයි අපිට ඇදුම වැඩි වෙච්ච වෙලාවට රිලීවර්ස්, එහෙම නැත්නම් ඒ වැඩි වෙච්ච ඇදුම අඩු කරන්නට පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ. ඒ සමහර ඒවා, ඒ සමහර පෆර්ස් අපිට ඕවර් ද කවුන්ටර්, එහෙම නැත්නම් අපිට ෆාමසි එකකට ගිහිල්ලා අපිට මිලදී ගන්න පුළුවන් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව. උදාහරණයක් හැටියට වෙන්ටලින් කියන ඖෂධය අපිට මිලදී ගන්න පුළුවන් ඒ පෆර් එකක් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව. නමුත් ඒ දෙක මේ රෝගය පාලනය වෙන්නේ නැත්නම් අපි එතකොට ඊළඟ අදියරට යන්න වෙනවා. ඒක තමයි බොහෝ වෙලාවට අර නෙබියුලයිසර්ස්, එහෙම නැත්නම් යන්ත්‍රයක් මාර්ගයෙන් ඒ වගේම ඖෂධ තමයි අපි ලබා දෙන්නේ. නමුත් ඒක ඊට වැඩිය ලොකු මාත්‍රාවක් මේ ශ්වසන මාර්ගය ඔස්සේ අපිට ලබා ගන්න පුළුවන්. නමුත් ඒක ගොඩක් වෙලාවට අපිට ඒ නෙබියුලයිසර් එකක් අපිට ගෙදර තියාගන්න පුළුවන් වැදුම ගොඩක්ම තදින් තියෙන පුද්ගලයෙකුට. එහෙම නැත්නම් ඒකක් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හෝ රෝහලකින් ඒ සේවය ලබා ගන්නට පුළුවන්. ඉතින් එහෙම කරලත් ඒ වගේ වෙලාවටත් වැඩි වෙනකොට සමහර වෙලාවට ඒකත් හරියන්නේ නැත්නම් එතකොට අනිවාර්යෙන් අපි රෝහලකට යා යුතු වෙනවා. නමුත් ඒත් එක්කම තව දෙයක් කියන්න ඕන. දැන් මේකේ ඇස්මා නැත්නම් ඇදුම විවිධ අවස්ථාවලදී කොහොමද පාලනය කරගන්නේ කියලා ඔබේ පවුලේ වෛද්‍යවරයා ලවා ඇස්මා ඇක්ෂන් ප්ලෑන් එකක්, එහෙම නැත්නම් මෙච්චර ප්‍රමාණයක් අසනීපේ වැඩි වුණොත් මොකද්ද කරන්නේ, ඊළඟ ප්‍රමාණයට වැඩි වුණොත් මොකද්ද කරන්නේ කියන ඇස්මා ඇක්ෂන් ප්ලෑන් එකක් හැම ඇදුම රෝගියෙක් ළඟම තිබිය යුතුයි. එතකොට ඒ රෝගියා දන්නවා මේක වැඩි වේගෙන එනකොට අපි මොකද්ද කරන්න ඕන කියලා. ඒක ඔබේ පවුලේ වෛද්‍යවරයා ලවා ඒ ඇස්මා ඇක්ෂන් ප්ලෑන් එකක් ඔබට ගැළපෙන පරිදි සකස් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට තව එක දෙයක් කිය යුතුයි. සමහර වෙලාවට මම කලින් කිව්වා වගේ මේකේ ආසාත්මිකතාවයක් නැත්නම් ඇලර්ජීස් හිඳ ඇදුම ඇති වෙන සුළු ප්‍රතිශතයක් ඉන්නවා. ඒ සමහර වෙලාවට ඒ ඇලර්ජි ටෙස්ටිං හරහා ඒ ආසාත්මිකතාවය අපිට පරීක්ෂා කරලා ඒක අඩු කරගන්නට ප්‍රතිකාර තියෙනවා. ඉතින් ඒ නිසා ඒකත් අපේ ඇදුම පාලනය කරගැනීමේ ක්‍රියාපටිපාටියට සමහර පුද්ගලයන්ට අතුල් කරගන්න පුළුවන්.
අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය ගිහන් ගුණවර්ධන මහතාට මේ වටිනා උපදෙස් අපිත් සමග බෙදා හදා ගන්න එකතු වීම ගැන. ආයුබෝවන් වෛද්‍යතුමනි.
ආයුබෝවන්. sbs.com.au